Oh, sir, I saw him in Nance. There one, sir, and I. Sanyava saha vinyaniyatara venasa padardina sekwa.
Mehma yara sanyam kiyana eka artha dakwanne nilan nilato sanjanaati pitan pitaso sanjanaati kiyala nila nila vasen haduna gani kaha kaha pahe vasen haduna gani kiyala e vidihata thamai sanyam kiyana eka artha dakwala thiyenne samanyen singhalen kiyanne haduna ganeema kiyala වර්ණ රූපයක් වගේ අරමුණක් අපි දකිනකොට තමයි ওই නීලං නීලතෝ සංජානනාති නිල නිල වශයෙන් හඳුනා ගැනීම කියන එක. ඒ කියන්නේ අපි ඒ රූපේ දකිද්දී ඒක හඳුනන බවක් තියෙනවනම්. ඒ කියන්නේ පෙරත් ඒක දැකලා දැනු දකිනකොට මේක මේක තමයි නිල් කියලා කියන්නේ කියලා හඳුනා ගන්න බව තියෙනවනම් අන්න ඒ ස්වභාවයට තමයි සංඥාව කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් නිල කියන එක දැනෙනවා කියන එක තමයි මූලික වෙන්නේ දැනෙන අතරෙදී හඳුනා ගන්න. දැන් අපි කියන්නේ අසත් රූපයක් නිසා චක්කු විඥානය හට ගන්නවා කියලා. එතකොට ඒ විඥානය තමයි පූර්වාංගම වෙන්නේ. කියන්නේ මේ නිල පේනවා වගේ නිලක් කියලා දෙයක් දැන් පේනවා. දැන් ඇහැරිලා ඉන්නකොට අපි නිදාගෙන ඉඳලා ඇහැරුණොත් එකපාරට අපට තියෙන වර්ණයක් පේනවා. තර පේනවා කියන එක පුබ්බංගමයි. ඒක විඤ්ඤාණය. ඒකනේ අපි කියන්නේ මනෝ පුබ්බංගමා ධම්මා කියලා ධම්මපදේ. ඒ වේ පේනකොටම ඒක මේ එක ගැන පුරුදු ගතියක් තියෙනවා. ඒක හඳුනා ගැනීමක් සිද්ධ කරනවා. ඒකට අපි කියනවා සංඥා කියලා. ඉතින් සංඥාවල විවිධත්වයන් තියෙනවා. දැන් අපි කිතුමු සත්‍ය සංඥාව. ඊට පස්සේ අපි අහලා තියෙනවා අනිත්‍ය සංඥාව. දුක්ඛ සංඥා වනාත්ම සංඥා කියලා අහලා තියෙනවා. ඒ එක එක මට්ටම් වලින් ඒ කියන අවස්ථාවල. කියන්නේ යම් අපිට අරමුණු වන දෙයක එක්තරා හඳුනා ගැනීමක් සිද්ධ වෙන ආකාරය තමයි මේ කියන්නේ. දැන් අපිට රූපයක් අරමුණු වෙනකොට අපිට ඒ දැන් පාට නේ පේන්නේ. පාට පේනකොට අපි හඳුනා ගන්නවා පාට විතරයිනේ අපිට පේන්නේ. මේක හැබැයි අනිත්‍ය දෙයක් කියලා. ඒකේ ලක්ෂණයක් අපි තේරුම් ගන්නවා අනිත්‍ය දෙයක්. අන්නේ එතකොට ඒකේ ගුණාංගයක් තේරුම් ගන්නවා. තව වෙලාවක් අපිට රූපයක් පේනකොට අපි හඳුනා ගන්නවා මේක අනාත්ම දෙයක් කියලා. එහෙම නැත්නම් දුක්ඛ සහගත දෙයක් කියලා. ඒතර ඒවටත් කියනවා සංඥා. පේන්නේ පාට. ඒතර ඒක හඳුනා ගැනීම තමයි අර සංඥාව. දැන් අපි ගත්තොත් දැන් මිනිස්සෙක් පේන වෙලාවක අපි හඳුනා ගන්නවා මේ වගේ අම්මා තාත්තා මේ ආකාරයේ වස්තුවක් කියන එක හඳුනනවා. ඉතින් ඔන්න ඕක තමයි සංඥාවේ ලක්ෂණය. ගොඩක් මේකට එක්තරා ආකාරයක මතක ශක්තියක් අවශ්‍ය වෙනවා. ඒක නිසා සමහර අයට සංඥාවයි සිහියයි බොහෝ විට පැටලෙන්න පුළුවන් ගොඩක් අයට. ඒ වගේම දැන් විඥානයයි සංඥාවයි කියන එකේ වෙනස සාමාන්‍යයෙන් අමාරුයි කියන්නේ ඒනට මේ මොකද දෙකම එක විට තමයි තියෙන්නේ හැම තිස්සෙම. සංඥාවේ ප්‍රමාණයට විඥානය, විඥානයේ ප්‍රමාණයට සංඥාව වගේ. මේවා ඇත්තටම ගත්තොත් මේවා වෙන් කරලා පණවන්න බෑ. අර වේදල්ල සූත්‍රයේදී මේ සරියුත් ස්වාමීන් වහන්සේ දේශනා කළා මේ සංඥා, විඥාන, ප්‍රඥා කියන ඒවා සහජාතව හටගන්නවා. වෙන් කරලා පණවන්න බෑ. මේවේ අර අපිට එක විට මේ ඔක්කොම අරමුණු වෙනවා. ඒ එක විට ඔක්කොම අරමුණු වෙන අතර එක එක දේ ඉස්මතු වෙලා තේරෙනවා. ඒක නිසා තමයි අපි ඒවා වෙන් කරගන්නේ. එහෙම නැතුව අපිට මේ වෙන් කළා තනීවම ඇත්තට අරමුණු කරගන්න බෑ මේවා. ඒ කාරණේ තමයි මේ සූත්‍රයේදී පෙන්නලා දෙන්නේ.
අවසරයි තමයි සංඥාව කියන එකට පාදක වෙනවා නේද කලින් ලද අද්දකීම්.
ඔව්. ඒ අද්දකීම් සිහිපත් වෙන ගතියනේ අපි සතිය කියලා කියන්නේ. එතකොට ඒ සතිය හේතු වෙනවා සංඥාවට. චෛතසිකයක් වශයෙන්. එතකොට ඒ සතිය අපි සංග්‍රහ කරන්නේ සංස්කාර ස්කන්ධයටනේ. අභිධර්මයේනේ. එතකොට එහෙම හේතු වීමක් සිද්ධ වෙනවා.
විඥාණයට එහෙම හේතු වීමක්
වෙන්නේ නැහැ. විඥාණයටත් හේතු වෙනවා. ඉතින් සිහිපත් වෙනකොට ඒ දේ ගැන ওই මනෝ විඥාණයට වගේ දැනුවත් වෙනවා. දැන් සිහිපත් වෙන ගතිය සංඥා ගතිය අඩුයි ඔය පංච විඥාන වලට. පංච විඥාන කියන්නේ චක්කු සෝත ගහන ජීවහ කාය විඥාන වලට. ඒව මොකද ඒ වෙලාවේ තියෙන අරමුණනේ ගෝචර කරගන්නේ. පච්චුප්පන්න වර්තමාන අරමුණ. එතකොට ඒ සිතුවිලි වල ඒක නිසා ඔය අභිධර්මයේ සතිය කියන එකක් ඒවට සංග්‍රහ කරලත් නැහැ. සංඥා වුණත් ඒවේ මේ තියෙනවා අර අරතරම් ප්‍රබල නැහැ අනික් සිත්වල වගේ. ඉතින් මොකද ඒවා මේ දෙන දේ තමයි ගන්න ඕනේ. තමන්ට අරමුණක් වශයෙන් එන දේ තමයි තමන් පිළිගන්නේ. මනෝවිඤ්ඤාණගත මට්ටමේදී අපිට ගොඩක් අද්දකීම් මොස්සේ එන කාරණා ගොඩක් තියෙනවානේ. එතකොට ඒවා සතිය කියන එකේ ඉස්මතු වීම වැඩි. සංඥා ඉස්මතු වීම වැඩි. ඉතින් අර තව තියෙනවා දැන් අම්මා කියලා අඳුනගන්න එක. එතකොට ඒක එතන සංඥාව. තාත්තා මේ තාත්තා කියලා අඳුනගන්නවා. ඒව සංඥා. එතකොට ඒ රූපයක් Taman ඉදිරියේ තියෙනවා කියලා දැනෙන්න ඕනේ. ඒක විඥාන. ඉතින් ওই සංඥා වුණත් ඊට පස්සේ අනිත්‍යයි කියලා තමයි දේශනා කළේ.
සානසේ ඒ වචනේ අර්ථය නැවත ත්‍රිපිටකේ සංඥාව සහ විඥාණය.
ඔව් විඥාණය කියන්නේ විජානාතීතිකෝ විඥානං කියලා කියන්නේ. ඒ කියන්නේ දැනගන්නවා කියන ලස් තමයි. අපි දැන් කියන්නේ මම මේක දැනගත්තා, දන්නවා. අපි සිංහලෙන් භාවිතා කරන්නේ. අපි කියන්නේ ඒ විඥාණය ගැන. ඔයා මේ කාරණේ දන්නවද කියලා. අන්න ඒ විඥාණය තමයි ඉස්මතු කළේ කියන්නේ. මම දන්නේ නැහැ කියන විඥාණය හටගත්තේ නැහැ කියන එක තමයි ඒ කියන්නේ. හඳුනනවද කියලා අහනකොට නේද? මේ කවුද කියලා හඳුනනවද? කතා කරලා ෆෝන් එකෙන් කතා කරලා අහන හඳුනනවද? මාව හඳුන ගන්න පුළුවන්ද? අන්න ඒ සංඥා ගුණය තමයි ඒ ඉස්මතු වෙන්නේ. ඉතින් සංජානාති කියන එක තමයි විශේෂයෙන් හඳුනනවා කියන එක තමයි සංඥාව කියලා කියන්නේ.
සංඥාස් ඒ වගේම තවත් කාරණයක් දැනගන්න අවසරයි. උදේ වය ඥානය අනිත්‍ය හා ගලපා ගැනීම ගැන විග්‍රහ කරනවා නම් ඒක කොහොමද කියලා.
ඔව් දැන් ඔය මන් දැන් ටිකට කලින් කිව්වේ අනිත්‍ය සංඥාව කියලා නේද? අනිත්‍ය සංඥාවයි. එතකොට දැන් මේ අය අහලා තියෙන අනිත්‍ය කියන්නේ මොකද්ද?
ඇති වෙනව නැති වෙනව.
ඔව් අන්න ඒ වගේ ඇති වෙනව නැති වෙනව වගේ අදහසක් නේ මේ. එතකොට දැන් උදේ වය කිව්වහම නිකන් ඒ වගේ අදහසක් නේ. උදේ කියන්නේ හට ගන්නවා, වය කියන්නේ මේ නැති වෙනවා නේද? එතකොට උදේ වය ඥානය මොකද්ද? අනිත්‍ය සංඥා මොකද්ද කියලා පොඩි මේ විග්‍රහ කරගත යුතු වෙනවානේ. ඇත්තටම අනිත්‍යයි කියලා කියන්නේ මේ එච්චර සංකීර්ණ කරගත යුතු දෙයක් නෙමෙයි. ඇති වෙනවා, තියෙද්දි වෙනස් වෙනවා, ඊට පස්සේ නැති වෙනවා කියන එක ඒ අනිත්‍ය සංඥාවටම අපි දමන්නේ නැහැ. දැන් අනිත්‍යයි කියලා අර්ථකථාවල පවා කියන්නේ හුත්වා අභාවට්ටේන අනිච්ඡං කියලා. හුත්වා අභාවට්ටේන කියන්නේ තිබී නොමැති වී යන නිසා. එහෙම නැත්නම් පැවතිලා නොපවතින භාවයකට පත් වෙනවා. තිබී පස්සේ දකින්ද නැහැ. පැවතුණා පස්සේ නැහැ. පස්සේ පවතින්නේ නැහැ. තොර යමක් තිබුණු බවක් අපිට පෙන්නුම් කරනවා. හැමදාම මේ තිබුණු බව පේන්න තියෙන්නේ. ඒක නෑ. දැන් අපි ගත්තොත් කොළේ එක පාට. කොළ පාටට තියෙනවා. කාලයකට පස්සේ ඒක නෑනේ. ඒක ඒකාන්ත සත්‍යයක්නේ. කොළේ දුඹුරු පැහැවිලා බීලියා යනවා. එතකොට අපේ ශාරීරික දේවල් ගත්තොත් තරුණ කාලේ තියෙන ආකාරයක් තියෙනවනේ. හැම පැහැයක් ඇතුළාන්තේ ඉන්ද්‍රියවල ස්වභාවයක්. වකු අඩු හොඳයි, හදවත හොඳයි, ඇස් හොඳයි, හොඳට වැඩ කරනවා, කන හොඳයි. අපි මැරුණා කියලා කියනකොට අරවා හොඳට තිබ්බයි අම්මා තැන ප්‍රශස්ත මට්ටමක. දැන් ඒව නැත්තටම නැහැ. ඒතර යම් දවසක තිබ්බා ඒක නිට්ටියව පේන්න නැහැ කියන එක තමයි අනිච්චය කියන්නේ. දැන් නිච්චයි කියන්නේ නිට්ටය කියන අදහසනේ. නිට්ටය කියන්නේ දිගටම යමක් එක දිගට තියෙනවා. විනාශයක් නොවි තියෙනවා. ඒතර අනිත්‍යයි කියන්නේ එසේ නොවන බව. තේන්න? අනිත්‍යයි. අර ඕකේ හට ගැනීමක්, තියෙද්දි වෙනස් වීමක් එච්චර ගැඹුරු කරගන්න අවශ්‍ය නැහැ. ඒ හටගන්නවා වෙනස් වෙනවා නැති වෙනවා කියන්නේ ඒක අපි කරන්නේ උද්‍යවේ ඥානෙ කියන එක. තේරුණාද? ඔව්. අතන කියන්නේ නිට්ටයයි නිට්ටය නොවේ. නිට්ටයයි කියන්නේ පාලියේ නිච්ච කියන එක. අනිත්‍යයි එතකොට කියන්නේ අනිච්ච. තේන. එතකොට බුදුරණන් සමල්ලාට අහන්නේ අර සරල කාරණයක් අහනවා මේ ශරීරයේ නිට්ටයද නැත්තද කියලා. නිට්ටය නැහැයි කියලා කියන්න මහා අමාරුවක් නෑ නේද? නේද? මේක හට ගන්නවා වෙනස් වෙනවා බිඳෙනවා කියන්න ගියොත් ටිකක් අමාරුයි. එච්චර ගැඹුරකට ඉස්සෙල්ලා අපි සරලත් වෙන්නේ මේ දහම් පටන් ගන්න. මේක නිත්‍යද? නැත්තම් නැහැ කියන්න පුළුවන් ඕනම් ඕ කියන්න පුළුවන් නේද? එතකොට මේ ශරීරය මේ මෙහෙම යම් ආකාරයක් දැන් පවතිනවද? ඒක දිගටම පවතින්නේ නැහැ. එච්චර. ඒක අර විභව දෘෂ්ටියට යන්නේ නැතුව හැබැයි ගන්න ඕනි. දැන් යමක් ඒකාකාරව පැවතිලා ඒක එකපාරටම සිඳී යනවනම් අපි කියනවා අර ඒක එක්තරා විභව දෘෂ්ටියක් කියලා. ඒ කියන්නේ දැන් යමෙක් කියනවා නම් දැන් අපි මිනිස්සෙක් වශයෙන් ජීවත් වෙනවා මරණයෙන් මත්තේ මෙතනින් ඉවරයි ඔක්කොම. එතකොට යමක් දිගට එක දිගට පැවතිලා එකපාරට මරණයෙන් මත්තේ සියල්ල අවසානයි. ඒ කියලා සමහර අය එහෙම හිතනවනේ ජීවිතය ගැන. මේ සසර ගමනක් ගැන හිතන්නේ නැති කට්ටිය. ඒකට කියනවා අර මේ සාස්ත්‍ව දෘෂ්ටිය නෙමෙයි මේ විභව දෘෂ්ටිය, අසාස්ත්‍ව දෘෂ්ටිය කියලා කියනවා. එතකොට හැබැයි අනිත්‍ය සංඥාව කියන්නේත් ඒ ආකාරයෙන් නෙමෙයි. ඉතින් යමක් තිබුණා කියනකොට නිට්ටයව තිබුණා කියලා ගත යුතු නැහැ. කොහොම හරි යම් ස්වභාවයක් අපි අත්දැක්කා ඒක පස්සේ කාලේ දකින්න නැහැ. නිට්ටයව නැහැ කියන එක. ඒකයි අනිත්‍ය කියලා කියන්නේ. පැහැදිලිද? ඒතර උද්‍යප්පේ ඥානය කියලා කියන්නේ වෙන එකක්. ඒක ඊට වඩා ගැඹුරුයි. මේ හට ගැනීමත් නැතිවීමත් දෙකම එතනදී සලකා බලනවා.
අවසරයි සම්හංස උද්‍යප්පේ ඥානයේ 50 ආකාරය ගැන මේ බලනවා කියලා යෝගීන් සාකච්ඡා
වෙනවා.
ඒ විග්‍රහ කරොත්
දැන් සම්පනස්සාකාරයක් කියලා. ඒ කියන්නේ පටිසම්භිදා මග්ගේ ඥාන පෙළගස්වල තියෙන තැන තියෙන එක ඥානයක් තමයි උද්‍යප්පේ ඥානය කියන එක. ඒක සම්මර්සන ඥානයට පස්සේ තියෙන උද්‍යප්පේ ඥානය කියලා. ඉතින් උදයබ්බය කියන වචනේ තේරුම නම් හට ගැනීම නැතිවීම කියන එක. උදය වය කියන එක තමයි උදයබ්බය කියලා හැදිලා තියෙන්නේ. ඒකේ 50 ආකාරයක් වෙන්නේ මෙහෙමයි. අපි හට ගැනීම නැතිවීම බලන්නේ ස්කන්ධ පහේනේ. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥා සංකාර විඥානස්කන්ධය කියන එකේ. ඒ එක එක ස්කන්ධයට හට ගැනීමේ ආකාර පහක් දක්වලා තියෙනවා පටිසම්භිදා මග්ගේ. රූපේට හට ගන්න ආකාර පහක්, වේදනාවට පහක්, සංඥාවට සංඛාරයට විඥානස්කන්ධයට පහක් වශයෙන්. එතකොට ඔක්කොම 25ක් වෙනවා. ඒ වගේම මේවා නැතිවීමේ ආකාර පහකුත් දක්වලා තියෙනවා. රූපස්කන්ධයට පහක්, වේදනාස්කන්ධයට, සංඥා සංඛාර විඥානස්කන්ධයට පහක්. එතකොට ඔක්කොම 25 25යි 50ක්. ඔන්න ඔකට තමයි සම 50 ආකාරය කියලා කියන්නේ. ඒක මේ ඒකෙන් දැන් රූපස්කන්ධය ගත්තොත් දක්වලා තියෙනවා. ඒක හට ගන්න ආකාර, ඒ කියන්නේ මේක අදහස් කරන්නේ මූලික ආකාර කියන එක. අවිද්‍යාව කියලා ගන්නව එක කාරණයක්. රූපය හට ගන්න හේතු වුණා කියන එක. ඊට පස්සේ තණ්හාව කියලා ගන්නව තව කාරණයක්. අනිත් එක ගන්නව කර්මය. ඊට පස්සේ ගන්නව ආහාරය. අන්තිමට ගන්නව මේ නිබ්බත්ති ලක්ෂණය කියලා තව එකක් දක්වනවා. නිබ්බත්ති කියලා කියන්නේ ඒකත් මේ උත්පත්ති කියන එකම තමයි. අමුතුවෙන් හට ගන්නවා කියන එක තමයි. අබිනිබ්බත්ති කියලා එහෙම අපි කියන්නේ වචන. එතකොට එතන පහක් තිබ්බ නේද? මොනවාද? අවිද්‍යාව, තණ්හා, කර්ම, ආහාර සහ නිබ්බත්ති ලක්ෂණය කියන එක. ඒතර ඒක දක්වනවා මේ පටිසම්භිදා මග්ගෙදී අවිද්‍යාව සමුදය රූප සමුදය කියලා. අවිද්‍යාව සමග රූප හට ගන්නවා කියන එක. එතකොට කර්ම සමුදය රූප සමුදය කර්මයන්ගේ හට ගැනීම හේතු කොටගෙන ඒවත් එක්කම රූප උදාපත් වෙනවා කියන එකයි ඒක අදහස් කරන්නේ. තණ්හා සමුදය රූප සමුදය තණ්හාවත් එක්ක රූප හට ගන්නවා කියන එක. ආහාර ඒ කියන්නේ මේ කබලින්කාර ආහාර ගැනයි කියන්නේ. ඒව නිසා මේ ශාරීරික රූප හට ගන්නවා කියන එක. ඊට පස්සේ ඒ හේතු ඵලයක් ගලපන්නේ නැතුව නිකන් හට ගැනීම ගැන තමයි නිබ්බති ලක්ෂණය කියලා අදහස් කරන්නේ. ඊට පස්සේ නාම ධර්මයන් ගත්තොත් වේදනාවට දක්වනවා. ඒකටත් අවිද්‍යාව නිසා වේදනා හට ගන්නවා. තණ්හා නිසා වේදනා හට ගන්නවා. කර්මය නිසා වේදනා හට ගන්නවා. අර ආහාර කියන එකකට දක්වන්නේ ඒකට දක්වනවා ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා.
සතර ආහාර වලින් එක.
ඔව්. මම කිව්වා කමන්නේ. අර කබලින්ක ආහාර කියන ක්‍රමය මොකද නාම ධර්මයන්ට විශේෂයෙන් ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශය කියලා තමයි ওই සූත්‍ර පිටකේ දක්වන්නේ. කියන්නේ නොයෙකුත් හේතු ගොඩකින් එක ධර්මයක් හටගන්නේ. හැබැයි ප්‍රධාන හේතුවක් ස්පර්ශය.
වේදභාවයත් සම්බන්ධයක් තියෙනවා නේද සන්නසෝය පහට.
ආ ඒක මම පැහැදිලි කරලා දෙන්නම්. ඒතකොට ওই වගේ සංඤාස්කන්ධයටත් දක්වන හේතු ආකාර පහක්. අවිද්‍යා, තණ්හා, කර්ම, ස්පර්ශය සහ නිබ්බති ලක්ෂණේ. ඊට පස්සේ සංස්කාරස්කන්ධයටත් එහෙමයි. විඥාන ස්කන්ධයට වෙනසක් තියෙනවා. අර ස්පර්ශයේ තියෙන තැනට නාම රූප කියලා දක්වනවා. ඒ කියන්නේ අවිද්‍යා, තණ්හා, කර්ම, නාම රූප සහ නිබ්බති ලක්ෂණ. ඒතර උතන 25ක් වෙනවා. වැය පැත්තට දක්වන්නේ, ඒ කියන්නේ නැතිවීම පැත්තට දක්වන්නේ ওই හේතුන් වලම නිරෝධය. අවිද්‍යා නිරෝධයෙන් රූපේ නිරෝධය වෙනවා. කර්ම නිරෝධයෙන් රූප නිරෝධය වෙනවා. තණ්හා නිරෝධයෙන් රූප නිරෝධය වෙනවා. ආහාර නිරෝධයෙන් රූප නිරෝධය වෙනවා. වයලක්ෂණයේ දකිද්දිත් රූපේ නිරෝධය දකිනවා කියන එක තමයි අන්තිම කාරණය. සංඥාස්කන්ධයට ගත්තොත් අවිද්‍යා නිරෝධයෙන් සංඥා නිරෝධය, ස්පර්ශ නිරෝධයෙන් සංඥා නිරෝධය, කර්ම නිරෝධයෙන් සංඥා නිරෝධය, තණ්හා නිරෝධයෙන් සංඥා නිරෝධය. ත්‍රේතනත් පහයි නිරෝධය පැත්තට. ඔහොම අර 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 25ෙම අනිත් පැත්ත. ඔහොම තමයි 50ක් කියලා දක්වන්නේ. ඉතින් මේ දැන් පටිසම්භිදාමග්ග මේ ඥාන දක්වන පිළිවෙලනේ. දැන් මම අහලා තියෙනවානේ සතිපට්ඨානේ සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියලා අහලා තියෙනවා නේද? හැම කොටසකම තියෙන්නේ. දැන් සතිපට්ඨානේනේ අපේ භාවනාවේ මූලික පදනම. සතිපට්ඨානේ. සතිපට්ඨානේ තියෙනවා කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. එතකොට කයේ හට ගැනීම නැතිවීම බලනවා කියලා සතිපට්ඨානේ සඳහන් වෙනවානේ. ඊට පස්සේ වේදනාවන්ගේ හට ගැනීම නැතිවීම, සිත සම්බන්ධ සිත ගැන ඒ ධර්මයන්ගේ හට ගැනීම නැතිවීමත් බැලීම සතිපට්ඨානය තුලත් අඩංගු වෙනවා. ඒකට උද්‍යබ්බේ කියන වචනේ යොදලා නැති වුණාට සමුදය ධම්මානුපස්සී වය ධම්මානුපස්සී කියලා ඒ ඒ සූත්‍රය තුලත් යොදලා තියෙනවා. සතිපට්ඨානය වඩන යෝගාවචරය ඒකේ නියැලෙනවා කියන අර්ථයෙන්. මේ දෙකම එකක් ගැන තමයි මේ කියන්නේ. සතිපට්ඨාන සූත්‍රයේදී වඩාත් විස්තරාත්මකව ඊටත් වඩා විස්තරයි පට්ඨාන ක්‍රමයේදී එක එක ධර්මවල හට ගැනීමට හේතු දක්වලා තියෙනවා. දැන් මේක ඊට වඩා කෙටි ආකාරයෙන් ඒ දෙකට සාපේක්ෂව බැලුවොත් ඊට වඩා කෙටි කල්ල හේතු දැක්වීමක් තමයි උද්‍යප්පේ ඥානයේදී තියෙන්නේ. කියන්නේ ඕනෑම යෝගාවචරයට සාමාන්‍යයෙන් මේ හට ගැනීම නැතිවීම ගැන අදහසක් තියෙන්න ඕනි මේ ධහමේ ගැඹුරට යනකොට. ඒ කියන්නේ මූලික හේතු ඔයිට අමතරව තවත් එක එක නාම ධර්මයකට විඥානයකට වෙන වෙනත් හේතුත් තියෙනවා හටගන්න උපකාර වෙන. ඒ මේ මූලික හේතු ගුණ කිරීමක් තමයි මේ පටිසම්භිදා මග්ගයේ උද්‍යප්පේ ඥාන නිර්දේශේ දක්වලා තියෙන්නේ. ඊළඟට ওই උද්‍යප්පේ ඥානය කියන එක ගොඩාක්ම අර්ථවත් වෙන්නේ ඒකේ ආකාර දෙකක් තියෙනවා. දැන් අවිද්‍යා සමුදය රූප සමුදය එහෙම නැත්නම් අවිද්‍යා සමුදය වේදනා සමුදය කියලා ගන්නකොට සාමාන්‍යයෙන් පොදු වශයෙන් අපි මේ විමර්ශනය කරන අවස්ථාවක ඒ කියන නිබ්බත්ති ලක්ෂණය දකිනවා, වය ලක්ෂණය දකිනවා කියලා මම කියවන තවත් අන්තිම ආකාරය දෙකක් දක්වලා තියෙනවා කියලා. ඒක බොහෝ විට අදහස් කරනවා අදහස් කරන්නේ මේ අපේ ඒ මොහොතේ ෂණයක් පාසා කියන එක. අවස්ථාවක් පාසා කියන එක. ඒ කියන්නේ අපි නැගිටිද්දි, අපි හැරෙද්දි, එහෙම නැත්නම් අපි කවුරට නාද්දි, ඇඟ සිසිල් වෙද්දි, ආහාරයක් ගනිද්දි, ඔය වගේ එක අවස්ථාවෙන් අවස්ථාවකට අපේ ශරීරයේ වෙනස්කම් ඇති වෙනවනේ. නැගිටිද්දි, ඉඳගනිද්දි, කතා කරද්දි, එහෙම. එතකොට හැරිලා බලද්දි, එහෙම නැත්තම් කද්දි බොද්දි නාද්දි ඔය වගේ අවස්ථාවක් පාසා සමහරලාට එහෙම මුකුත් නැතුව හිතද්දි යමක් තද කල්පනා කරද්දිත් අපිට තේරෙනවනේ සමහරලාට ශරීරයේ වෙනස්කම්. එතකොට අන්න ඒ වගේ ෂණයක් කියන එක පාලියේ එක අපි සිංහලින් කියන්නේ අවස්ථාවක් කියන එක. අවස්ථාවක් අවස්ථාවක් පාසා කියන එක තමයි අර නිබ්බති ලක්ෂණම් කියන එකෙන් අදහස් කරන්නේ. බය ලක්ෂණම් කියන්නේත් ඒකට අවස්ථාවක් අවස්ථාවක් පාසා රූප සිඳියාම.
මේ අවිද්‍යා තණ්හා කර්ම ආහාර මේ වගේ මේ හේතුන්ගෙන් මේ රූපය සකස් වෙන හැටි ගැන Tamanට ඒ වර්තමාන ජීවිතය තුළ අදහසක් තියෙන්න ඕනේ. දැන් අපිට තේරෙනවා අපි ගන්න ආහාරණු නෝ අපේ ශරීරයේ අඩු වැඩිකම් ඇති වෙනවා. ආහාර අඩු වුණත් කාලයක් තිස්සේ ශරීරය නැවත දුර්වල වෙනවා. එක එක ආහාර ජාතිත් අනුව අපේ ශරීරයේ වෙනස්කම් හට ගන්නවා. දැන් අපි ගත්තොත් එකිනෙකාගේ ආසාවල් තණ්හාවල් විවිධයි. දැන් පුද්ගලෙක් ඉන්නවා අපි හිතමු ශාරීරික ව්‍යායාම කරනවා. ශරීරයේ නොඑක ආකාරයෙන් මේ මස්පිඩු හදා ගන්න ඒ ව්‍යායාම තියෙනවා. එතකොට ඒවා එයා සිද්ධ කරන්නේ යාගේ තණ්හාව අවිද්‍යාව මුල් වෙලා. ඒතරේ ඒ ආකාරයෙන් යා ශරීරය සකස් කරන්න ගොඩාක් කාලයක් උත්සාහත් වෙනවා. ඉතින් එහෙම කරලා එයා යම් ආකාරයකට ශරීරය සකස් කරගන්නවා. ඉතින් අපිට පේනවා මේ වගේ වෙලාවක මේ අවිද්‍යා තණ්හා ඒ කරන ක්‍රියාව කර්මය නිසා මෙයාගේ ශරීරය එක්තරා ආකාරයකට සකස් වුණා. ඉතින් මේ අවිද්‍යා තණ්හා ඒ ටික එහෙම ඉපදුනේ නැත්තම් ශරීරේ ඒ වගේ අර ආකාරයකට සකස් වෙන්නේ නැහැ. දැන් ගෑනු කෙනෙක් ගත්තොත් අපිට කියන්න පුළුවන් එහෙම දැන් ඔය ශරීරේ සරසනවා සමහරට අවුවේ නොගෙහින් ඉන්නවා විවිධ ආහාර වර්ග ගන්නවා ශරීරය පැහැපත් කරන්න. මේ මේ මේවෙන් යා ඒවෙන් සමහර ඒවා පාවිච්චි කරලා සමහර ඒවා සේවනය නොකළ ඉඳලා මේ ශරීරය සකස් කරගන්නවා. එතකොට එයාගේ මේ පේන හැඩරුව මේවට අර තණ්හාව අවිද්‍යාව එක්තරා ආකාරයකට පරයයකින් සම්බන්ධයි. ඉතින් ඒ තණ්හාවල් අවිද්‍යාවන් තිබ්බේ නැත්නම් එයා ඒ සකසා ගන්නා වූ ශරීරය මේකප් කළා හරි ඒ විදිහට සැකසෙන්නේ නැහැ. ඉතින් එතකොට අපිට පේනවා මේ රූපය සකස් වෙන්නේ මෙතන අවිද්‍යා තණ්හා කර්ම කියන ඒවා හේතු වෙනවා. සමහර අය කල්පනා කරනවා ඉස්සෙල්ලා ඒ හැපු කාරණේට එනවා නම් මේ අවිද්‍යා තණ්හා කියන්නේ මේ ගිය භවයේ යේ අවිද්‍යා තණ්හා නිසා මේ භවයේ රූප සකස් වුණා කියලා උදයබ්බේ ඥානෙට සමහර අය අර්ථ දැක්වීම සිද්ධ කරනවා. ඒක එහෙම ඒක සාර්ථක නැහැ. මොකද දැන් මේ උදයබ්බේ ඥානය කියලා කියන්නේ ඕනෑම යෝග අවචරයේකේ යෝගාචර ජීවිතේ පසු කරන අවස්ථාවක්. එහෙම නැත්නම් ඒ මාර්ගයේ වඩනකොට පසු කළ යුතු අවස්ථාවක්. ඉතින් ඒක දැන් පෙර භවයේ අන්තිම මොහොතේ යම් කර්මයක් කළාද, ඒ කියන්නේ යම් කර්මයක් නිසා අපි දැන් මේ ජීවිතේ උත්පත්තිය ලැබුවද, එතකොට ඒ කර්මයත් එක්කත් අවිද්‍යා තණ්හා යෙදෙන බව ඇත්ත. එතකොට ඒ කර්මයේ බලපෑමෙන් මේ ජීවිතේ උපතක් සකස් වුණු බවත් ඇත්ත. උපත සකස් වෙනකොට ඒ ප්‍රතිසන්දියේට විශේෂයෙන් ඒ රූප සකස් වෙන බවත් ඇත්ත. හැබැයි ඒක බොහෝ සෙයින්නේ බලපෑම තියෙන්නේ ප්‍රතිසන්දි අවස්ථාවට තමයි. ඒ අවසාන මොහොතේ බලපෑම තියෙන්නේ. අවසාන මොහොතේ ඇතිවෙනේ උපාදානයේ ඒ තණ්හා කර්ම ඒවා නිසා ප්‍රතිසන්දි විඥානයක් හටගන්නවා, ප්‍රතිසන්දි සිත හටගන්නවා, ඒ ටික සිද්ධ වෙනවා. නමුත් දැන් මේ ජීවිතේ අපිට පේනවා අපි දැන් ටිකෙන් ටික මුහුකුරා යද්දී කුඩා ළමයෙක් ඉඳලා එයා ලබන අත්දැකීම් ඔස්සේ එයාගේ තණ්හාවල් අලුත් නොතිබූ තණ්හාවල් ඇති වෙනවා, මෝහය ලියලලා යනවා, සක්කාය දිට්ඨිය ලියලලා යනවා. ඒතකොට ඒවා නිසා එයා ජීවිතේ සකස් කිරීමක් කරගන්නවා. රූපේ පැත්තෙන් සකස් කරගන්නවා, නාමයේ පැත්තෙන් සකස් වීමක් සිද්ධ වෙනවා. ඉතින් අර දැන් මේක ඕනෑම යෝගාවචරයට සර්වසාධාරණව කියපු ඥානයක් නිසා මේක අර ප්‍රතිසන්දිය සහ ඊට පෙර ආතුව ඇතිවන ඒ කර්ම ශක්තිය වෙන්න ඇති මේ කම්ම සමුදය රූප සමුදය නැත්නම් අවිද්‍යා සමුදය රූප සමුදය තණ්හා සමුදය කියලා කියන්න කියලා මේ තේරුම් ගැනීම සාර්ථක නැහැ. ඒ මොකද මේ හැම යෝගාවචරයාටම පුබ්බේ නිවාසානුස්සති ඥානය නැහැ.
ඉතින් දැන් ඒ විදිහට දකින්න නම් එක්ක තමන්ගේ පෙර භවයේ ඒ සිතුවිලි ධාරාවල් සිහිපත් කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් හැම යෝගාවචරයටම එකක් ඒක අදාළ නැහැ. අනිත් එක ඒක එහෙම ගන්න එකේ දෝෂයක් වෙන්නේ අපිට දැන් මේ ජීවිතයේ ඒ ඒ අවස්ථාවල ඇතිවන්නා වූ රූපවල මේ අනිත්‍ය ස්වභාවය බලන්න ඕනි කියන කාරණේ මගහැරියන්න පුළුවන්. මේ වර්තමානයේ ජීවිතයත් එක්ක සම්බන්ධව තමයි ගොඩක් කෙලෙස් හටගන්නේ. ඉතින් ඒවැ උදේවය තමයි ගොඩක් වෙලාවට දකින්න ඕනි. අර බොහෝ අතීතයක ඇති වෙලා නැති වීගිය රූප නිසා අපිට කෙලෙස් හටගන්න ප්‍රවණතාවය ඉතාමත්ම අඩුයි. ඉතින් මේ ජීවිතය තුළ දැකගෙන යන සම්දික්ටික ආකාරයක් තියෙනවනේ මේ ධර්මයේ. ඉතින් පෙර භවයත් එක්ක ඒ පෙර භවේ කරාවු කර්මය අපේ මේ රූප සැකසෙන්නේ එක්තරා හේතුවක් වුණා. හැබැයි ඒක කර්මයකින් ද නෙමෙයි අපේ ශාරීරික රූප සැකසෙන්නේ බොහෝ කර්ම වල සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඒ නිසාත් අපිට කියන්න සුදුසු නැහැ මේ අවිද්‍යා ඒවා අපි මේ පෙර භවයටම දාන්න සුදුසු නැහැ. මේක මේ ප්‍රායෝගික විදර්ශනාවේ කොටසක් විය යුතුයි.